ආගමන කාලයේ පළවුණු ඉරුදිනට නියමිත සුවිශේෂ පාඨයට අපි සවන් දෙමු. මාතුමාගේ සුවිශේෂයේ 13 වන පරිච්ඡේදයේ 33 වන වගන්තියේ සිට 37 වන වගන්තිය දක්වා. නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්නා බැවින් පරස්සම් වන්න අවදිව ඉන්න. ඒ වනාහි සිය දාසයන්ට බලයද එකිනෙකාට තම තමන්ගේ වැඩද පවරා අවදිව ඉන්නයි දොරටුපාලයාට අනදී සිය නිවසින් පිටවී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමානය. ඒ ගෘහපතියා කොයි වේලේ එයිද? සවසද? මධ්‍යම රාත්‍රියේද? කුකුලා හදවන වේලේද? අලුයමදැයි ඔබ නොදන්නා හෙයින් ඔහු හදිස්සියෙන් අවුත් ඔබ නිදා හිඳුණු නොදක්නා පිණිස අවදිව සිටින්න ඔබට කියන දෙය හැමතම කියමි. අවදිව සිටින්න. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තු මාන්තුල මාප්‍රයාදර සහෝදර සහෝදරියනි, අද ආගමන කාලයේ පළවන ඉරුදිනයි. සභාවේ අලුත් ජනවන්දනා වර්ෂයක් අදින් ආරම්භ වෙනවා. අපි දන්නවා සභාවේ ජනවන්දනා වර්ෂ 3ක් තියෙනවා. පළමු වසර, දෙවන වසර, තුන්වන වසර. ඊට පස්සේ ආයෙත් පළමු වසර, දෙවන වසර, තුන්වන වසර. ඒ වගේ තමයි ජනවන්දනා වසර වසර 3ක් හැටියට නැවත නැවත සමරනු ලබන්නේ. පළමු වන වසර මතෙවුතුමාගේ සුවිශේෂයෙන් අපට සාන්ත සභා මාතාව කතා කරනවා වගේ තුන්වන වසරේ වැඩිපුරම අපට අසන්නට ලැබෙන්නේ ලෝකතුමාගේ සුවිශේෂයෙන් ගත් සුවිශේෂ පාඨ වලින්. ඒ වගේම මේ වසර දෙවන වසර ලෙස හඳුන්වන මේ වසර මාතුමාගේ වසර ලෙසත් හඳුන්වනු ලබනවා. මොකද මේ වසරේ බොහෝ කියවීම්, ඉරුදින කියවීම් අපට මාතුමාගේ සුවිශේෂය මුල් කරගෙනයි අහන්නට ලැබෙන්නේ. සුවිශේෂකවරු හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ දෙස බැලුවේ විශේෂ විශේෂිත කෝණයකින්, විශේෂිත දැක්මක් ඔවුන් ස්වාමින් වහන්සේ පිළිබඳව ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා තම තමන්ගේ සුවිශේෂයන් තුළින්. මේ වසර මාතුමාගේ වසර ලෙස හැඳින්වෙන නිසා අපි දැනගත යුතුයි මාතුමා තමන්ගේ සුවිශේෂයෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නටයි උන්වහන්සේ උත්සාහ කරන්නේ තමන්ගේ සුවිශේෂය තුළින්. ඒ ප්‍රශ්නය තමයි, මෙතුමා කවුරුද? Who is this? ස්වාමීන් වහන්සේ කවුද කියන ප්‍රශ්නයට උත්තර දෙන්නට මාතුමා උත්සාහ කරනවා. එනිසා මාතුමා ඉදිරිපත් කරන්නේ අපට කියන්නට පුළුවන් ඇත්ත වශයෙන්ම ක්‍රිස්තු කේන්ද්‍රීය දේව ධර්මයක්. ජේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා හැටියටත් දේව පුත්‍රයා හැටියටත් උන්වහන්සේ තුළ තියෙන මනුෂ්‍යත්වයක්, දේවත්වයක් පූර්ණ ලෙස පිළිපදින බව මතුතුමා අපට කියා දෙන්නට උත්සාහ කරනවා. මේ අදහස මාතුමා අපට කියා දෙන්නට උත්සාහ කරනවා. මේ අදහස අපි මනසේ තියාගන්න ඕනේ. මේ වසර පුරාවටම මාතුමාගේ සුවිශේෂය තේරුම් ගන්න. අද ජනවන්දනා වර්ෂයේ පටන් ගන්න ආගමන කාලයෙන් ආගමන කාලයේ පළමු වන ඉරුදින. ආගමන කාලයට අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඇඩ්වෙන්ට් කියලා කියනවා. ඒ ඉංග්‍රීසි වචනේ එන්නේ අඩ්වෙන්තුස් කියන ලතින් මූල වචනෙන් පිදිලයි. අඩ්වෙන්තුස් කියන ලතින් වචනේ තේරුම පැමිණීම. විශේෂයෙන්ම රෝම අධිරාජ්‍ය නගරයකට වැඩම කරනකොට ඒ වැඩම කිරීම හැඳින්වුවේ අඩ්වෙන්තුස් කියන නමෙන්. රජතුමාගේ පැමිණීම යන තේරුම එහි ගැබ්ව තිබුණා. ඒ නිසා ආගමන කාලය ඇත්තටම අපට ලබා දීලා තියෙන්නේ සූදානම් වීමේ කාලයක්, හැටියටයි. මොකට සූදානම් වීමක්ද? ස්වාමින් වහන්සේගේ පැමිණීම සඳහා. ස්වාමින් වහන්සේ කියන්නේ අපේ ජීවිතයයි. උන්වහන්සේ තමයි ස්වාමියාන. උන්වහන්සේ තමයි ගිරිද අපි මෙනෙහි කරපු හැටියට රජවරුන්ගේ රජාන. එතන උන්වහන්සේගේ පැමිණීම එසේ මෙසේ පැමිණීමක් නෙමෙයි. ඒ අද්විතීය ස්විශේෂීය විශේෂිත වූ පැමිණීමක්. ඒ නිසා ඒ පැමිණීමට අපි සූදානම් විය යුතුයි. සාන්ත ස්වභාව අපට පෙන්නුම් කර දෙනවා ස්වාමින් වහන්සේගේ තුන් ආකාර පැමිණීමක් ගැන. උන්වහන්සේ ආකාර තුනකට වැඩම කරනවා අය කියලා. උන්වහන්සේගේ ඓතිහාසික පැමිණීම අතීතයේ සිදුවුණු දෙයක්. ඒක තමයි අපි නත්තල කියලා සමරන්නේ. Coming in history කියලා අපි කියනවා. Coming in history කියන්නේ ඉතිහාසයේ උන්වහන්සේ මේ ලෝකයට වැඩම කළා. මාසගත වීමේ අභිරහස කියන්නේ ඒ ඓතිහාසික වැඩම කිරීමයි. උන්වහන්සේ එදා වැඩම කළා විතරක් නෙමෙයි අතීතයේ උන්වහන්සේ වර්තමානයේ වැඩම කරනවා. Coming in mystery කියලා අපි කියනවා. Coming in mystery කියන්නේ උන්වහන්සේගේ අභිරහස්මය පැමිණීම. උන්වහන්සේ සෑම මොහොතකම අදෘශ්‍යමානව අභිරහස්මය ආකාරයෙන් අප තුළට පැමිණෙනවා. තමන්ගේ දේව වචනයෙන් සුද්ධ ලියවිල්ලෙන් බයිබලයේ අපි කියවලා මෙනෙහි කරනකොට උන්වහන්සේ අප තුළට එනවා. උන්වහන්සේගේ වචනේ දිවස ප්‍රසාදය කියන්නේ පුදුමාකාර වැඩ සිටීමක්. ස්වාමින් වහන්සේ අප මත අප වෙතට පැමිණෙන ආකාරයක්. ඒ තුළින් දිව්‍ය පූජාව තුළින් උන්වහන්සේ අප වෙතට එනවා. පූජා ප්‍රසාද තුමා තුළින් උන්වහන්සේ අප වෙතට එනවා කියලා සාස්වභාව කියනවා. ඒ වගේම වන්දනාව සඳහා එක්වන සංඝය මීතම් පවුල තුළින් උන්වහන්සේ අප වෙතට එනවා. දුගී දුබල අසරණ අය තුළින් උන්වහන්සේ අප වෙතට එනවා. මේ වගේ උන්වහන්සේ වැඩම කරන වර්තමානයේ වැඩම කරන අභිරහස්මය පැමිණීම් කීපයක් තියෙනවා. එවිතරක් නෙමෙයි උන්වහන්සේ එදාව අතීතයේ coming in history. උන්වහන්සේ අද එනවා අභිරහස්මය ලෙස coming in mystery. උන්වහන්සේ අප විශ්වාස කරනවා අනාගතයේ දවසක එනවා ඒ උන්වහන්සේගේ මහිමාන්විත පැමිණීමයි. Coming in glory or coming in majesty. මහිමාන්විතව දෘශ්‍යමානව සමෝතම තමන්ම අනාවරණය කරමින් ජීවසුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට සකල සාන්තුවරයන් හා දේව දූතයන් පිරිවරාගෙන උන්වහන්සේ විරාජමානව වැඩම කරන මහිමාන්විත දවස අනාගතයේ දවස මහිමාන්විත පැමිණීමක් ගැන අපි විශ්වාස කරනවා. මේක තමයි උන්වහන්සේගේ පැමිණීමේ ආකාර තුන. ඒ නිසා ආගමන කාලය සාමාන්‍යයෙන් ඉරිදාවල් හතරකින් යුක්තයි. ඒ ආගමන කාලය කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ආගමන කාලයේ පළවෙනි දවසේ ඉඳලා දෙසැම්බර් මාසේ 16 වෙනිදා දක්වා කාලය ප්‍රථම කාලයයි. මේ කාලය තුළ ස්වාමින් වහන්සේගේ මහිමාන්විත පැමිණීම අනාගත පැමිණීම දෙවන වර පැමිණීම ගැනයි අපි මෙනෙහි කරන්නේ. දෙසැම්බර් මාසේ දෙවන කොටසේවත් ආගමන කාලයේ දෙවන කොටස, ඒ කියන්නේ දෙසැම්බර් 17 ඉඳලා 24 දක්වා කාලය තුළ අපි මෙනෙහි කරන්නේ සුසුස් වහන්සේගේ ඓතිහාසික පැමිණීම හෙවත් නත්තල සඳහා සමීප සූදානමක් ඇති කර ගැනීම සඳහායි. එතකොට මේ ප්‍රථම භාගයේ ආගමන කාලයේ පළවන සති දෙක තුළ විශේෂයෙන් අපිව සාන්ත ස්වභාව යොමු කරන්නේ උන්වහන්සේගේ අනාගත මහිමාන්විත දෙවන වර පැමිණීම ගැන අපට මතක් කර දෙන්නටයි. ඒ නිසාම තමයි අද තේමාව යොදාගෙන තියෙන්නේ අවදිව සිටින්න කියන තේමාව. බයිබලයේ එන පොදු තේමා අතර එක වැදගත් තේමාවක් තමයි අවදිව සිටින්න. බයිබලයේ හුඟක් තැන්වල ස්වාමීන් වහන්සේගේ වචනේ අපට පෙන්නුම් කර දීලා තියෙනවා මේ අදහස. අවදිව සිටින්න. මේ අවදිව සිටින්න කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවලට කොයි මොහොතේ කතා කරයිද දන්නේ නැහැ. උන්වහන්සේගේ ලෝකයේ තුලින් උන්වහන්සේට ඕනම දෙයක් භාවිතා කරලා අපට කතා කරන්නට පිළිවන්. අපේ එදිනදා ජීවිත සිදුවීමුත් උන්වහන්සේ පාදක කරගන්නම උපයෝගී කරගන්නව අපට කතා කරන්න. අපට සලකන අපට කැමති මිනිස්සු වගේම අපට අකමැති අපි සතුරන්ය කියන අය තුලිනුත් උන්වහන්සේ අපට කතා කරන්නට පිළිවන්. උන්වහන්සේ අපට කතා නොකරන කිසිමක් උන්වහන්සේගේ මැවිල්ල තුල නැහැ. මැවිල්ල උන්වහන්සේට අයිති. ඒ නිසා උන්වහන්සේට අයිති දේ සෑම දෙයක් තුළින්ම උන්වහන්සේට පුළුවන් අපට කතා කරන්න. ඉතින් මේ අවදිව සිටින්න කියලා කියන්නේ ඉතා ගැඹුරු ආත්මික යථාර්ථයක් කරා අපව අවදි කරන්නටයි. ඒ තමයි ස්වාමින් වහන්සේ කොයි මොහොතේ අපට කතා කළත් අපිට පුළුවන් ද හදවතේ දේශවන් විරුද්ධ කරගෙන ඉන්න උන්වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න. මොකද මිනිසා ස්වභාවයෙන් කම්මැලි ගතියක් තියෙන පුද්ගලයෙක්. අපි කැමති දේවල් කල් දාන ගතියක්. හෙටට කල් දාමු, හෙටට කරමු, පස්සේ කරමු. මෙතරම් අපි කියන දෙයක්. ඔය හෙට කවදාක්වත් එන්නේ නැති හෙටක් වෙන්නට පිළිවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. යක්ෂයාගේ උපක්‍රම පහක් තියෙනවා. ඒ උපක්‍රම පහ ඉංග්‍රීසි භාෂාවෙන් D අකුර මුල් කරගෙන විස්තර කරනවා. යක්ෂයා අපව නොමග අරින්නට උත්සාහ කරන උපක්‍රම පහක්. D අකුරෙන්. Doubt, discouragement, diversion, defeat, delay. Doubt කියන්නේ සැක ඇති කරනවා අපට. දෙවියන් වහන්සේ ගැන යහපත ගැන බලාපොරොත්තු ගැන. දෙවෙනුව discouragement කියන්නේ අධෛර්ය කරන්න අප උත්සාහ කරන අතර අධෛර්ය කරන්න to give up අතාරින්න වැඩක් නැහැ. තුන්වෙනුව diversion කියන්නේ අපේ අදහස වෙනත් පැත්තකට යොමු කරන්න. ඒ නිසා යක්ෂයා අයහපත් දේවල් වඩා ආකර්ෂණීය ලෙස අපට ඉදිරිපත් කරනවා. එතකොට වැදගත් දෙයින් අපගේ මනස වෙන් වෙලා අයින් වෙලා අහකට ගිහිල්ලා මේ ආකර්ෂණකාරී දේවල් පස්සේ අපේ මනස දුවන් යන්නට පිළිගන්න. ඩයිවර්ෂන් කියන්නේ ඒකයි. ඩිෆීට් කියන්නේ පරාජය. නිතරම පරාජය කියන හැඟීම අපට දෙනවා. වැඩක් නැහැ කියන අදහස. අවසානයෙන් අද අපට වැදගත් වෙන වචනේ තමයි delay. delay කියන්නේ ප්‍රමාද කිරීම, කල් දැමීම. කිසිම දෙයක් කරන්න බැරි නම් යක්ෂයා අපිට කියන්න පුළුවන් ඔක කල් දාවා. පූජාවට යන එකද? ලබන දේ දෙන්න පුළුවන්. උදව් කරන එකද? තව අවස්ථාවක් උදව් කරන්න පුළුවන්. උදේ පාන්දර නැගිටලා පූජාවට ආ මං හෙට යන්න, හෙට ඕක කරන්න, පස්සේ කරන්න. delay. ඒ නිසා අද සුවිශේෂයේ උපමාවකින් පෙන්නුම් කරනවා කොහොමද තමන්ගේ නිවස බලාගන්න දොරටු පාලකයෙකු පත් කරලා ගමනක් ගිය ගෘහපතියාගේ උපමා ඉදිරිපත් කරන්නේ. එතන මේකෙන් අපට දෙන පණිවිඩය තමයි අපි අවදිව සිටිය යුතුයි. මොකද ගෘහපතියා gedara aitikhanaya කොයි මොහොතේයිද කියලා අපි දන්නේ නැහැ. දොරටු පාලකයා කියන්නේ මුරකරු. කම්මැලි මුරකාරයෙක් නම් මේ මුරකරු කියන්නට යනවා බලලා නැතිකොට මීයන්ට මගුල්ය කියලා. ඒ කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන සංකල්පය. ඒ නිසා එහෙම සේවකයෙක් හිතන්න පුළුවන් මං ගේ සුද්ධ පරිත්‍යාග කරන්න ඕනේ නැහැ. මොකද ස්වාමියා දැම්ම එන්නේ නැහැ. ස්වාමියා එන්න ඔන්න මෙන්න කියලා ගේ අස්පස් කළොත් ඇති. ඒ නිසා මං දැන් විවේක ගන්නවා, ස්වාමියා දැම්ම එන එකක් නැහැ කියලා සේවකයෙක් හිතන්නට පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් සේවකයෝ හිතන්නේ. මේ උපමාවෙන් ගැඹුරු පණිවිඩයක් අපට ඉදිරිපත් කරනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. මේ උපමාවේ සඳහන් දොරටු පාලයා තමයි අපි. ජීවිතයේ ලෝකයේ දොරටු පාලකයා තමයි අපි. ගෘහපතියා තමයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපට මේ ලෝකය නැමැති ගෙදර, අපේ ජීවිතය නැමැති ගෙදර, අපේ පෞල් ජීවිතය නැමැති ගෙදර අපට බාර දීලා ගිහිල්ලා තියෙනවා. යම් වගකීමක්. ඒ වගකීම තමයි අපේ ගෙදර. හැබැයි දොරටු පාලකයා හැටියට අපට ඒක පවර දීලා ගියාට දෙවියන් වහන්සේ කියන ගෘහපතියා කොයි මොහොතේ ඉද දන්නේ එකක් දන්නවා, කවදා හරි එනවා. එතකොට අපි සූදානමින් අපි අවදිව සිටිය යුතුයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කොයි මොහොතේ අපට කතා කළත් උන්වහන්සේව පිළිගන්නට අපි අවදිව නිදාගෙන නෙමෙයි දෙවියන් වහන්සේ එන්නේ නැහැ කියලා ඒක අමතක කරලා නෙමෙයි සූදානම්ව සිටිය යුතුයි. සූදානම් විය යුතුයි. අපි බලාපොරොත්තු වෙ ජනතාවක්. බලාපොරොත්තු කියන්නේ ඉට්ස් අ වර්චු, ගුණධර්මයක්. ස්වාමින් වහන්සේ පැමිණීම විවිධාකාර ලෙස අපේ ජීවිතවල උන්වහන්සේ එනවා. එදිනෙදා හැමදාම උන්වහන්සේ අපට කතා කරනවා විවිධ සිදුවීම් තුලින්. අවසානයේ උන්වහන්සේගේ මහා පැමිණීම අපේ ජීවිතවල උදා වෙන්නේ අපගේ මරණ දවස තුලින්. ඒකත් අපි දන්නේ නැහැ කොයි මොහොතේ සිද්ධ වෙයිද කියලා. ඒ නිසා ඇත්තටම ස්වාමින් වහන්සේ අපව හමු වෙන්නට එනකොට අපට කියන්න හැකියාවක් තියෙනවා නම්, ස්වාමිනී මෙච්චර කල් බලන් ඉඳලා දැන්ව වහන්සේව මුහුණට මුහුණ දකින්න ලැබීම කොච්චර සතුටක්ද කියන වචනය උන්වහන්සේ අපට කියන්නට පිළිවන්නම්. අන්න ඒක තමයි සෝදානම් වීමේ ඉතාම ලස්සන අවස්ථාව. එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි හිතා ගන්නට ඕනේ අපි දවසක මැරෙනවා කියලා. අපි නොමැරෙන මිනිස්සු ලෙස සමහරු සිතන් ඉන්නවා. ඒක අනුවන ගතියක්. සැබෑ කිතුනුවන් නිතරම අවදිවල ඉන්නවා ස්වාමින් වහන්සේ. තමන්ගේ ජීවිතට කොයි මොහොතේ කොයි අවස්ථාවේ කාතුලින් මොනසිද්ධිය තුළින් කතා කරත් ඒක තේරුම් ගන්නට ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් අපි ඇති කරගත යුතුයි. එතරක් නෙමෙයි, උන්වහන්සේ අපි අපිට අපිව කැඳෙව්වොත් අපේ මරණ මොහොත කොයි මොහොතේ කොයි අවස්ථාවේ හැමිනියත් සුභ මරණයක් ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් අපි ජීවත් වෙනවා නම්, සුද්ධවන්තව සාධාරණව අපි ජීවත් වෙනවා නම්, ධාර්මික උන්වහන්සේගේ සුවිශේෂය දේව වචනය මත අපි පිහිටලා ඉන්නවා නම්, එතකොට අපි බය වෙන්නට ඕනේ ස්වාමීන් වහන්සේ කොහොම ආවත්. එසා අපි උන්වහන්සේ වරම් ඉල්ලමු. නිතරම ස්වාමින් වහන්සේ අපට කතා කරන ස්වාමින් වහන්සේගේ හඬ ඇසීමට හැකිවන අයුරින් විරුතව ඉන්නටත්, අපේ දේශවන් අපේ දෑසුන් වහන්සේ වෙතට යොමු කරගෙන ඉන්නටත් අවශ්‍ය වරම් ලබා දෙන්නට කියලා ඔබට කියන දෙය හැමතෙම කියමි. අවදිව සිටින්න. පිතාගේ පුත්‍රයාගේ පිරිසාන්තුගේ නාමෙන් ආමෙන්. යේසු පිහිටයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, විශ්ව සාන්ත සදහව ෆ්‍රැන්සිස් සුද්දොත්තුමාගේ මඟ පෙන්වීම යටතේ අදින් ආරම්භ කරනවා. නම් කරලා තියෙනවා පැවිදි වසර හැටියට, the consecrated year of consecrated life, year of consecrated life, පැවිදි වසර, කැපවුණු ජීවිතය පිළිබඳ වසර. මේ වසර විශේෂයෙන්ම කැප කරලා තියෙන්නේ පැවිදි ජීවිතය සාන්ත ස්වභාවයට ලැබුණු සුද්ධාතයන් වහන්සේගේ ත්‍යාගයක් වන නිසා. පැවිදිවරුන්ගේ කැඳවීමට ස්තුතිවන්ත වෙන්නට, පැවිදි ජීවිතය සඳහා දේව කැඳවීම බහුලව එවන්නටයි ස්වාමින් වහන්සේට කන්නලව් කරන්නට අරමුණු කරගෙනයි. එනිසා විශේෂයෙන් යාඥා කරමු, මේ වසර තුල පැවිදි වරුන්, පැවිදි වරියන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වඩවඩා ස්වාමීන් වහන්සේට ප්‍රසන්න ජීවිත කරගන්නට, වහන්සේගේ මිදිවෙන්නේ ඵලබරිත සේවාවක් ලබා දෙන්නට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන්නට කියලත් අපි මේ වසර තුල යාඥා කරමු.